Honorable Honorable Gayantha Karunathilaka, you have 13 minutes.
Thank you. Garu niyojya kathanayakathumani ratatat janathawatat behivimma balapana visheshayenma me dinawala boho dine katha bahata lakkarana amathyansa dekak gana vivada karaddi mata labitcha kheti welawa thula maha janathawata atishayenma samipa sewawak ishta karana පොලිස් දෙපාර්තමේන්තුව ගැන ඒ නිලධාරීන්ට බලපාන කරුණු කීපයක් ගැන අවධානය යොමු කරන්න විතරක් මම කල්පනා කරනවා. නියෝජ්‍ය කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ පොලිසිය ඉතාම කීර්තිමත් වසර 158ක පමණ අභිමානවත් ඉතිහාසයකට හිමිකම් ගියන. මේ වෙනකොට පොලිස් පතිවරුන් 36 දෙනෙකුගේ යටතේ මේ පොලිසිය මෙතෙක් පැවතිලා තිබෙනවා. වර්තමානයේ වෙනකොට වැඩබරන පොලිස්පතිවරයෙක්ට නායකත්වය දෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි, මං හිතන්නේ දීර්ඝම කාලයක් වැඩබරන පොලිස්පතිවරු යටතේ පොලිසිය තිබුණේ මේ මෑත කාලයේ කියලා මං හිතනවා. අද වෙනකොට සක්‍රීය පොලිස් සේවයේ නිලධාරීන් 83,000ක් විතර සේවය කරනවා. මං අහලා තියෙන විදිහට 20,000ක් විතර පුරප්පාඩුත් පවතිනවා. ඉතින් අද පොලිසිය ගැන කතා කරනකොට පොලිස් නිලධාරීන්ට ලොකු ප්‍රහේලිකාවක් තියෙනවා. අනිත් ආයතනවල වගේම මේ වැටුප් වැඩිවීම කොහොමද වුනේ කියන, කවදාද වැඩි වෙන්නේ, කොහොමද වැඩි වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ඇමතිතුමත් පැහැදිලි කිරීමක් කරා පොලිස් නිලධාරීන්ට බලන්න පුළුවන් වෙයි හෙට අනිද්ද ඒක කොහොමද වෙන්නේ කියන. ඔවුන් කැමති තනතුරු වලට අනුව වැටුප් කොපමණ වැඩි වුණාද කියලා දැනගන්න. ඒක තමයි ඇත්ත කතාව. අහන අහන පොලිස් කාර්යය කියන්නේ, පොලිස් නිලධාරීන් කියන්නේ අපි දන්නේ නැහැ තාම කොහොමද මේක වෙන්නේ කියලා. ඒ වගේම තමයි තමුන්නාස්සලා නිතර කියපු කතාවක්, මේ පොලිස් නිලධාරීන් ඉන්න ස්ථානයේ සිට වෙනත් පොලිස් කොටසටවල විශේෂ රාජකාරී වලට යොදවන එක අපි නතර කරනවා කිව්වා. සෑහෙන ප්‍රමාණකින් ඒක අඩුවක් තිබෙනවා. විශේෂයෙන්ම කිව්වා බෑග් ගෙල්ලගෙන තනින් තන යන එක විශේෂ රාජකාරී වලට යොදවන එක සම්පූර්ණයෙන් අපි නතර කරනවා කියලා අපේ පාලනයක් යටතේ. නමුත් මං කියන්න කැමති මේ පාර්ලිමේන්තු කොට්ටාසය සඳහා විශේෂ රාජකාරී සඳහා වෙනත් කොට්ටාසවල නිලධාරීන් සහ නිලධාරිනියන් තවමත් මේ කටයුතු වලට සම්බන්ධ කරන බව. ඒ වගේම දැන් පොලිසියේ පුරප්පාඩු 20,000ක් විතර තියෙනවා. කොතෙක් කලකින් ඒක බඳව ගන්න ඔබතුමාලා සැලසුම් කරලා තියෙනවද කියන එකත් වැදගත් වෙනවා දැනගන්න. මං කියන්න කැමති මේ බඳව ගැනීම කරනකොට නිලධාරීන් පිළිබඳ පසුබිම් වාර්තා ලබා ගැනීම අත්‍යවශ්‍යයි. දැන් සාමාන්‍යයෙන් ඉස්සර හතර වරිගෙම හොයලා බලනවා. කාගේ හරි මොකක් හරි අපරාධයකට ගෑවිලා තියෙනවා නම් ඒක වාර්තා කරනවා. මං හිතනවා ඒක ඉතාම හොඳින් කළ යුතුව තිබෙනවා. නැත්තම් අද බොහෝ අපරාධකරුවන්ගේ ඥාති සම්බන්ධකම් පොලිස් නිලධාරීන්ට ගෑවිලා තිබෙනවා. ඒක පොලිසිය කීර්ති නාමයට නරකක් නිසා ඒ ගැන විශේෂයෙන් අවධානය යොමු කරොත් හොඳයි. ඒ වගේම තමයි නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් වැඩ කරන්නේ සාමාන්‍යයෙන් පැය 8ක වගේ රාජකාරිය. පොලිස් නිලධාරී පැය 12යි රාජකාරී කරන අවස්ථා තිබෙනවා. පැය 12න් නතර වෙන්නෙත් නෑ සමහර වෙලාවට. සමහර පොලිස් නිලධාරී පැය 12 රාජකාරී කළ අවසන් වෙනකොට ඒ උසස් නිලධාරී තව තව රාජකාරී වලට යොමු කරනවා. වරෙන්තු මෙහෙයුම් කියලා කොටසක් යවනවා. ගව මෙහෙයුම් කියලා යවනවා. ෂණික මාර්ග බාධක වලට යවනවා. විශේෂ මෙහෙයුම් වැනි රාජකාරී වලට යවනවා. ඒක නිසා පොලිස් නිලධාරීන්ට සමහරක් වෙලාවට සේවයේ තෘප්තිය නැතුව ගිහින් තිබෙනවා. සේවයේ එපා වෙලා තියෙනවා සමහරුන්ට. සමහර පොලිස් නිලධාරී මේ හේතු නිසා ලෙඩ වෙලා තිබෙනවා. ඒ නිසා කරුණා කරලා ඒ පිළිබඳ අවධානය යොමු කරන්න කියලා අපි රජයෙන් ඉල්ලනවා. මේ දිනවල පවතින මේ ඝාතන රැල්ලත් එක්ක බලනකොට හැම හේකම කෙරවරක පොලිස් නිලධාරියෙකුත් ඉන්න බව සමහර වෙලාවට අපි දකිනවා. ඒ නිසා මේ අවුරුදු 158ක අභිමානවත් පොලිස් සේවාවේ බරපතල ගැටලුවක් ඒ හරහා මතුවලා තියෙනවා. මහජන විශ්වාසය සමහර වෙලාවට පොලිස් දෙපාර්තමේන්තුව ගැන නැතුව යනවා. ඒ කීර්ති නාමය ආරක්ෂා කරගන්න නම් මේවා පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතුයි කියන එක මම කියන්න කැමතියි. නියෝජ්‍ය කතානායකතුමනි, සාමාන්‍යයෙන් පොලිසිය ගැන කතා කරනකොට ඉස්සර ඉඳලා තියුණු කතාවක් තමයි ඇතැම් නිලධාරි හැමෝම නෙවෙයි අතරින් පතර හරි පොඩි පොඩි අල්ලසක් දෙකක් ගන්නවයි කියන චෝදනා තැනින් තැන වාර්තා වෙනවා. නමුත් අද තියෙන තත්ත්වය ඊට වඩා භයානකයි. අද පොඩි අල්ලසක් අරහිමේ නෙවෙයි දැන් යන්නේ. තරුණු අපරාධවලට සම්බන්ධ වෙනවා. කොන්ත්‍රාත් බාර ගන්නවා. භයානක තත්ත්වයක් මේක. මේකට හේතු හොයලා බලිය යුතු තිබෙනවා. රාජකාරියෙන් ඉවත් වෙලා වැඩි ව්‍යාපාර පටන් ගන්න හැම සැලසුම් කරලා තමයි මේවට අත ගහන්නේ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇති වෙන එක බොහොම භයානකයි. ඔවුන්ගේ රැකියාවේ තෘප්තිමත් භාවය ඇති කිරීම සඳහාත් මෙවැනි තත්ත්වයන් නැති කිරීම සඳහාත් රජයේ විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා. ඒ වගේම සභාපති කතානායකතුමනි නියෝජ්‍ය කතානායකතුමනි 83,000ක් විතර සක්‍රීය සේවයේ පොලිස් නිලධාරීන් ඉන්නවා. තව කොටසක් ඉන්නවා විශ්‍රාම ගිහිල්ලා පොලිස් නිලධාරීන් හැටියට ඉඳලා. ඒ වගේම රාජකාරියේදී ඉන්න නිලධාරීන්ගේ පවුල්වල සමාජිකව බැලුවොත් විශාල ප්‍රමාණයක් අපේ රටේ ජීවත් වෙනවා. දැන් මේ පොලිස් නිලධාරීන්ට තියෙන වරප්‍රසාදයක් තමයි පොලිස් රෝහල් වලින් නොමිලේ ප්‍රතිකාර ගන්න ලැබෙන එක. පවුලේ උදවියටත් විශ්‍රාමිකයින්ටත් තියෙනවා. මේ සඳහා තියෙන්නේ නාරාහිම්පිට රෝහලයි යාපනයේ සහ මහනුවර රෝහල් දෙකක් තමයි තිබෙන්නේ. අනුරාධපුරයේ කුරුණෑගල ගාල්ල මාතර වගේ පළාත් හැම එකම පොලිස් නිලධාරීන් බහුලව ඉන්නවා. ඒ නිසා ඔවුන්ට පුළුවන් නම් තව රෝහලක් දෙකක් වැඩි කළා ඒ විශ්‍රාමිකයින්ටත් පවුල්වල අයටත් පොලිස් නිලධාරීන්ටත් අසනීප අවස්ථාවලදී ප්‍රතිකාර ගන්න පුළුවන් පහසුකමක් ඇති කරොත් හොඳයි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඊළඟට නියෝජ්‍ය කතානායකතුමනි පොලිස් නිලධාරීන්ගේ උසස් වීම ගැන කතා කරොත් පහළ නිලධාරීන්ට එක විදියක්. ඉහළ නිලධාරීන්ට තව විදියක්. මම ඒක උදාහරණයක් අහලා තිනවා. එකම දවසේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් හැටියට අපේ හිටපු පොලිස්පතිවරයෙකුත් මට ඕනනම් උදාහරණ කිහිපයක් අපේ දේශබන්ද තෙන්නකෝන් මහත්තයා ගැන බැලුවොත් එතුමා සහකාර පොලිස් අධිකාරී වශයෙන් පුහුණුවක් ලබලා විසිරයාමේ උත්සවයට සම්බන්ධ වෙනකොට පොලිස් කොස්තාපල්වරයෙක් ලෙස එකම දවසේ පුහුණුවක් ලබලා විසිරයාමේ උත්සවයකට සම්බන්ධ වෙලා තිබෙනවා. නමුත් අර ඉහළ මට්ටමේ අයට අවස්ථාව ලැබුණා පොඩ්ඩෙන් පොඩ්ඩ ටට්ටක් ගාලා උඩට එන්න. දැන් තෙන්නකෝන් මහත්තයා ගත්තොත් ASP හැටියට ඇවිල්ලා SP වුණා, SSP වුණා, DIG වුණා, සීනියර් DIG වුණා, වැඩ බලන IG වුණා. අර එම දවසේම පුහුණුව ලැබලා විසිර ගිය සාමාන්‍ය පොලිස් කොස්තාපල්වරයාට තාමත් යන්න පුළුවන් වෙලා තිබෙන්නේ සැරයෙන් තනතුරට විතරයි. ඉතින් මේකේ විසමතාවයක් තියෙනවා. ඒ නිසා පොඩි මිනිස්සුන්ටත් තමන්ගේ දක්ෂතාවයේ හැකියාව මත ඉහළට යන්න පුළුවන් ක්‍රමයක් ඇති කරොත් හොඳයි කියලා මම කියන්න කැමතියි. ඊළඟ නියෝජ්‍ය කතානායකතුමනි දැන් බන්ධනාගාර නිලධාරීන්ට ගෙවනවා අවදානම් දීමනාවක් කියලා එකක්. ඒක ඇත්ත වශයෙන්ම ගෙවිය යුතුයි. ඒ මිනිස්සු අවදානමක ඉන්නේ. හැබැයි පොලිස් නිලධාරීන්ටත් ඒ අවදානම් දීමනාව දිය යුතුයි. පොලිස් නිලධාරියා තමයි වැරදිකරුවන් හඹා ගිහිල්ලා අත්අඩංගුවට ගන්නේ. බොහොම අවදානමක් ඒක. අත්අඩංගුවට ගත්ත වෙලාවේ ඉඳලා අධිකරණය වෙත ඉදිරිපත් කරනකන් ඒ අවදානම ගන්නේ පොලිස් නිලධාරියා. ඒ නිසා බන්ධනාගාර නිලධාරීන්ට වගේම අවදානමක් තමයි පොලිස් නිලධාරියක රාජකාරියේ තිබෙන්නේ. එවැනි අවදානම් දීමනාවක් පොලිස් නිලධාරීන්ටත් ලබා දීම අතිශයින්ම අවශ්‍යයි කියලා මම කල්පනා කරනවා. ඊළඟට තවත් ප්‍රශ්නයක් තමයි පොලිස් නිලධාරීන් මුණ දෙන දුරබැහැර පළාත්වල ඉඳලා මූලස්ථානයට ආවොත් යමක් කරගන්න. දැන් උදාහරණයක් ගත්තොත් විශ්‍රාම වැටුප හදාගන්න වගේ දෙයකට ආවත් එක තැනකින් කරගන්න බෑ. යන්න වෙනවා තැන් ගණනාවකට. දැන් සුභසාධන කොට්ටාසෙට ගිහිල්ලා වැඩක් කරගන්න කිව්වොත් ග්‍රෑන්ඩ් පාස් වලට යන්න ඕන. පිරිස් පාලන ඒකකයට සම්බන්ධ වෙන්න වැඩක් කරගන්න උනොත් ආපහු යන්න ඕන ඉබ්බන් වල හන්දියට. මේ වගේ තැනින් තැන තමයි කටයුතු වලට යන්න වෙලා තිබෙන්නේ. ඒ නිසා එක වහලක් කරට මූලස්ථානයේ වගේ තැනකට වැඩ කටයුතු කරගන්න පහසුකම් ලබා දුන්නොත් හොඳයි කියන එකත් මම කියන්න කැමතියි. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි අවුරුදු 5කට වරක් උසස් වීම සඳහා තරඟ විභාග තියෙන ක්‍රමයක් තිබුණා පොලිස් දෙපාර්තමේන්තුවේ කලකට පෙර. නමුත් ඒක සෑහෙන කාල ක්‍රියාත්මක වුණේ නැහැ. මෑතකදී යළියෙම තරඟ විභාගය පවත්වනවා කියලා නිලධාරීන්ට දැනුම් දීමක් කර තිබුණත් එවැනි තරඟ විභාගයක් තවමත් පොලිසිය පවත්වලා නැහැ. ඒ නිසා ඒ ගැන අවධානය යොමු කළ කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ටත් තමන්ගේ දක්ෂතාවයේ හැකියාව මත පීවරෙන් පීවර ඉදිරියට යන්න තරඟ විභාගවලට මුහුණ දෙන්න අවශ්‍ය කටයුතු කර දෙන්න හැටියට අපි ඉල්ලා සිටින කැමැතියි. ඒ වගේම තමයි මම දැක්කා නියෝජ්‍ය අමාත්‍යතුමාගෙද කොහෙද කතාවේ කියවුණා. එතුමාගේ කතාවේ අපි බලාපොරොත්තු වුණු දේවල් වලට වඩා එතුමා කරේ අර කාලේ මෙහෙම වුණා, මේ කාලේ මෙහෙම වුණා, මේක මෙහෙම වුණා කියලා. මං හිතන් හිටිය 88 89 ගැනත් කියයි කියලා. අර කොටිකාවත්ති සද්ධාතිස්ස නායක හඳුරු වගේ මහා විචිත්‍ර ධර්මකථිකයන් වහන්සේලාට වෙච්ච අපරාධ ගැන, විජේ කුමාරතුංගලා ගැන, ඔව් ඉතින් ලයිස් වක් තියෙනවා කියනවනම් තේමිස් ගුරු කියලා. ඒ වගේම අපේ ගම්වල අහිංසක මිනිස්සු මොන තරම් අපරාධවලට ලක් වුණාද? අදත් ඒ මිනිසුන්ගේ ජීවිත, පවුල්වල ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මම කැමති නැහැ ඒ ගණේට වැටෙන්න. මං ඊට වඩා ඒ ගැන කතා කරන්නේ නැහැ. එතුමාගේ කතාවේ මං කියාගෙන ආවේ මේ උපාධිධාරී පොලිස් නිලධාරීන්ට සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමට අවස්ථාවක් ඉල්ලලා තියෙනවා කියලා කිව්වා. ඒ ගැන අවධානය යොමු වෙලා තියෙනවා කියලා කිව්වා. ඇත්ත වශයෙන්ම අද වෙලා තියෙන්නේ දැන් පවතින ක්‍රමය යටතේ සක්‍රීය පොලිස් සේවයේ යෙදී සිටින පහළ තනතුරේ රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට සම්මුඛ පරීක්ෂණ වලට ඉදිරිපත් වෙන්න ඉඩක් දෙන්නේ නැහැ දැන්. හැබැයි පිටස්තර ඉන්න උපාධිධාරීන්ට පුළුවන් ඒ තනතුරට ඉදිරිපත් වෙන්න. ඒ නිසා රාජකාරී ඉන්න අයට ඒකෙන් වෙන අසාධාරණ ගැන අවධානය යොමු කරොත් හොඳයි කියන එකත් මම කියන්න කැමතියි. අවසාන වශයෙන් නියෝජ්‍ය කතානායකතුමනි, තව විනාඩි දෙකක් වගේ නේද තියෙන්නේ? එහෙනම් මම අවසන් කළ යුතුව තිබෙනවා. මේ පාර්ලිමේන්තු පොලිසියේ රාජකාරී කරන උදවිය ගැන අවධානය යොමු කළ යුතුවම තිබෙනවා. අපි හැමෝටම ඒ දවස්වල ගත්තොත් මේ උදේ ඉඳලා රෑ වෙනකන් ආරක්ෂාව සපයනවා, විශාල කාර්යභාරයක් ඉෂ්ට කරනවා ඒ අයත්. දැන් පාර්ලිමේන්තු කොට්ටාසේ නිලධාරීන් දැනට අවුරුදු 5කට පමණ ඉහතදී ඇමති ආරක්ෂක කොට්ටාසයට අනුයුක්ත කරා. ඒ කියන්නේ මේ MSD එකට අනුයුක්ත කරා. හැබැයි අදටත් ඒ අය ඇමති ආරක්ෂක කොට්ටාසේ MSD එකට තමයි අනුයුක්ත කරලා රාජකාරී කරන්නේ. නමුත් තියෙන ප්‍රශ්නේ මෙතෙක්කල් ඒ ඇමති ආරක්ෂක කොට්ටාසෙට ගෙවපු 3 in 1 දීමනාව එකම රාජකාරිය කරලා එකම කොට්ටාසේ වුණාට දීමනාව ලැබෙන්නේ කොටසකට විතරයි. ඇමති ආරක්ෂක අංශයට ලැබෙන ඒ 3 in 1 දීමනාව අවුරුදු 5ක් ඒ කොට්ටාසෙට අනුයුක්ත කරලා මේ පාර්ලිමේන්තුවේ සේවය කරන පොලිස් නිලධාරීන්ට නොලැබෙන එක ගැන මට මතකයි පහුගිය ආණ්ඩුව තිනකොටත් මම මේ කාරණේ මෙදත් මතක් කරා. දැන් JVP NPP ආණ්ඩුව ඇවිල්ලත් මේක නැවත මතක් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මං හිතනවා තමුන්නාන්සේලා ඒ අය ගැන විශේෂ බැල්මක් යොදලා මේ අසාධාරණය ඔවුන්ට ඉවත් කර දුන්නොත් හොඳයි කියලා. ඉතින් මම මීට වඩා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ දිවා ආහාරයට නර්තන කරන වෙලාව ඇවිල්ලා තියෙනවා. ඔබතුමාට කරදර කරන්න බෑ තව කාලෙ ඉල්ලලා. මට අවස්ථාව ලබා දීම ගැන ස්තුති කරමින් මේ පොලිස් නිලධාරීන් වෙනුවෙන් මේ කාරණා ගැන අවධානය යොමු කරන්න කියලා දේශපාලන කෝණයෙන් බලන්න එපා කියලාත් මං ඉල්ලනවා. විශේෂයෙන්ම පොලිස් නිලධාරී විශාල පිරිසක් තමුන්නාන්සලා කෙරෙහි තමයි විශ්වාසය තිබෙන්නේ නැතිවන්නේ. ඒ අය බලාපොරොත්තු වුණා හොඳ සේවාවක් කරන්න, හොඳ මානසිකත්වයකින් වැඩ කරන්න පුළුවන් පසුබිම ඇති කරයි කියලා. අද ඊටත් වඩා අන්තයි කියලා තමයි මිනිස්සු කියන්නේ. හිටියටත් වඩා අමාරු තත්ත්වයක ඉන්නේ කියලා කියනවා. ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන්
කරනවා.
විපක්ෂයෙන් මතු කරපු මේ කාරණයක් නිවැරදි කරන්න ඕනේ. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා අවසානයේදී ඡන්දයේ තිබුණු වෙලාවේදී තිබුණු සංචිත පිළිබඳවත්, දැන් තියෙන සංචිත පිළිබඳවත් දත්ත ඉදිරිපත් කළා. එතකොට 6000කට ආසන්න ඩොලර් මිලියන ප්‍රමාණයක් බිලියන 6ක් තිබිලා දැන් 5700කට අඩු වෙලයි කියලා. ඒ දත්ත වැරදි. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලබා ගන්න ලද අවසාන දත්ත අනුව 2024 දෙසැම්බර් 31 වෙනකොට සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.12 වෙනවා. ඒ වගේම ජනවාරි මාසයේ අවසාන වෙනකොට 6.025 වෙනවා. මේ පෙබරවාරි මාසයේ අවසානටත් මේ මට්ටමේම තියෙනවා. එතකොට මේ දත්තය වැරදි කියන කාරණේ වත් කරන්න
ඕනේ.
පාවිච්චි කරන්න පුළුවන් ගානත් කලින් ඉඳලම මේක ඇතුලේ තිබුණා මේ People's Bank of China වල. ඒක මෙතෙන්ට විතරක් අදාළ එකක් නෙමෙයි කලින් ඉඳලාම දිගට දුවිච්ච. එහෙනම් රනිල් වික්‍රමසිංහගේ කාලේ තිබිච්ච ඒ 6000 ඇතුලෙත් People's Bank of China එකේ දුරෙන්සා මෙතෙන්ද ඒක පොදු variable එකක්. හොඳේ. ඒ වගේම තමයි සංචිත පිළිබඳ සඳහන් කළ යුතු වෙනවා. සංචිත කියන්නේ ඉතුරු කරලා තියෙන එකක්. ඒක අඛණ්ඩව අපි ගොඩනගා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක ඉහළ යන්න පුළුවන්, පහළ යන්න පුළුවන්. ඒක සමහරවිට తాවකාලිකව හිතාමතා ආනයනය නැවැත්වුවොත් ණය ගෙවන්න නැත්තම් සංචිත වැඩි වෙනවා. නමුත් අපි දැන් ඉදිරියේදී අපේ තත්ත්වය වෙනස් වෙනවා. ආනයනය ක්‍රමයෙන් වැඩි වෙනවා. ණය ගෙවීම සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයකදීත් අපි විශේෂයෙන්ම අපනයන ප්‍රවර්ධනය හා විශේෂයෙන් සේවා අපනයනත් ඒ වගේම විදේශීය ආයෝජන වැඩි කිරීමත් සඳහා ක්‍රමිකව මේ සංචිත ගොඩනැගීම තීරණය බලාපොරොත්තු වෙනවා බිලියන 15 ඉලක්කයක් සඳහා. බොහොමත්ම ස්තුතියි.
Order please. The proceedings of the committee of the whole house will be suspended until 1:30 p.m. for lunch.